SBS live streams and podcasts are supported by advertising.
Oh, 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 O'Reilly! Check engine light on? Take the guesswork out of your check engine light with O'Reilly Veriscan. It's free and provides a report with solutions based on over 650 million vehicle scans verified by ASE-certified master technicians. And if you need help, we can recommend a shop for you. Ask for O'Reilly Veriscan today.
Oh, 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 O'Reilly Auto Parts.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද මාර්තු මාසේ 7 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් දෙස අවධානය යොමු කරන මව්බිමින් පුවත් විශේෂාංගය දැන්. ඊයේ ජනාධිපති කාර්යාලයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් සිදු වුණා. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනයට වෙන් කරපු ප්‍රතිපාදන, ඒ වගේ මේ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ හමුව පැවැත්වුණේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවෙලා තියෙන ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරලා තිබුණා. ඊට අදාළව සිද්ධ කරන්න අවශ්‍ය අලුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ුත් සාකච්ඡා කරලා තිබුණා. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය කියන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරලා තිබුණා. ජනාධිපතිවරයා සමග මේ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය හරිණී අමරසූරිය මෙනවිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී වෙලා තිබුණා. ඒ අනුව අලුත් 2025 අයවැය ප්‍රතිපාදන කොයි ආකාරයෙන්ද නිසි ලෙස ප්‍රයෝජනයට අරගෙන අධ්‍යාපනයේ කටයුතු ගුණාත්මකව ඉහළ නඟවන්නේ කියන කාරණය පිළිබඳවයි මේ සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තිබුණේ. 2025 වසර සඳහා වන අයවැය විවාදයේ 7 වන දිනය ඊයේ නිමාවට පත් වුණා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයිති වැය ශීර්ෂ 5ක් විවාදයට ගත්තා. ඒ අතරින් වැය ශීර්ෂ 4ක් සංශෝධන රහිතව සම්මත වෙද්දී 1 වැය ශීර්ෂයක් සංශෝධන සහිතව සම්මත වුණා. විශේෂයෙන්ම සමග ජනබලවේගය නියෝජනය කරන දොස්තර කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සෞඛ්‍ය වෘත්තිකයින්, වෛද්‍යවරුන් රට හැරයාම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය
2021-2024 වෙනකොට විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 195ක් මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා ගරු කථානායකතුමනි. මතක තියාගන්න, එවැනි වෛද්‍යවරයෙක් බිහි කරන්න මේ රට කොයිතරම් මුදලක් වැය කරනවද, ඒ වෛද්‍යවරයා මොනතරම් කාලයක් කැප කරනවද කියන එක පිළිබඳව අපි සංවේදී විය යුතුයි කියලා මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි. ඒ විතරක් නෙමෙයි, 2020-2024 දක්වා වෛද්‍ය නිලධාරීන් 2440 අප රට අතහැරගිල්ල තියෙනවා. දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 163 දෙනෙක් අපේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. හෙද නිලධාරීන් 1027ක් අපේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා මේ කෙටි කාලය තුළ. ඒ වගේම වෛද්‍ය සේවා හා සම්බන්ධ අනිකුත් වෘත්තීය වේදීන් 283ක් ගරු කථානායකතුමනි අපේ රට, මේ මාතෘභූමිය, අපේ ලංකාව අතහැර ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සහ MN1 සේවා නිලධාරීන් 79ක් මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අනිකුත් සේවා වෘත්තිකයන් සෞඛ්‍යර සම්බන්ධ 108 දෙනෙක් අපේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. අපි මේ පිළිබඳව මේ මොහොතේ අවධානය යොමු නොකරොත් අපිට පසුතැවෙන්න වෙයි අනාගතයේදී කියන එක මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවේ මතක් කර දෙනවා.
අයවැය විවාදයට එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරේ ඉතිහාසයේ වෛද්‍යවරුන්ට ලබා දුන් වැඩිම වැටුප වර්ධකය ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කොට තිබෙන බව.
වැටු ප්‍රශ්න සම්බන්ධයෙන් වචනය කියන්නට ඕන. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගැන කිව්වා කාවින්ද මන්ත්‍රීතුමා, මතක තියාගන්න අපේ රටේ වෛද්‍ය සේවාව මේ වෛද්‍යවරු බිහි වෙන පටන් ගත්තේ සර් ජේම්ස් ලොන්ඩන් ආණ්ඩුකාරයා කාලේ. එතන ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති දක්වාම ඔය ආණ්ඩුකාරවරු, ජනාධිපතිවරු, අගමැතිවරු ඔක්කොම යටතේ මේ වෛද්‍යවරු ලබා දීපු මූලික ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ වෛද්‍යවරු ලබා දීත්තේ රුපියල් 54,290ක් පමණයි. මූලික වැටුප අඩු කළා තියෙද්දී ඒ අයට එක එක දීමනා පොඩ්ඩ පොඩ්ඩ සොච්චන් එල්ලලා තිබුණා. අපි මොකද කරේ? පත් වෙලා මාස 3යි 54290 රුපියල් 40000 වැඩි කරලා 94000 දක්වා වැඩි කරා. මේ කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ 40000 ඉඳලා රුපියල් 80000 දක්වා මූලික වැටුප් වැඩිවීමක්. මූලික වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ වැඩිවීම විතරක් 80000 වෙනවා සමහර අයගේ. 40000 පටන් අරගෙන. සම මූලික වැටුප දැන් හැටිය ලබා දීලා තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇයට ගෞරවනීය වෘත්තිකක් බවට පත් කරන්න නම් මේ මූලික වැටුප් වැඩි කරන්න ඕන ගරු කතානායකතුමනි.
පහුගියදා පාර්ලිමේන්තුවේදී හෙළ කෙරුණා හිටපු ජනාධිපතිවරුන් විදේශ ගමන් සඳහා වියදම් කරලා තියෙන මුදල් පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඊයේ ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එහිදී ඔහු කිව්වේ අවුරුදු පහක කාලය තුළ තමන් රුපියල් මිලියන 384ක මුදලක් වියදම් කරලා සංචාර සඳහා එක්ුණු බව පේන්න තිබුණත් රාජ්‍ය නායකයින් තමන්ගේ මුළු දුරකාල සීමාවෙන් අඩක් පමණක් විදේශ සංචාර වියදම් පෙන්වා තිබීම කනගාටුවට කරුණක් කියලා ඔහු සඳහන් කරලා තිබුණා. 2015 අවුරුද්දේ තමන් බලයට පත්වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, ලෝකයේ බලවත් රටවල් සමග විදේශ සම්බන්ධතා සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණා. ඒව යථාර්ථත්වයට පත් කරලා විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන්න කටයුතු කරා. විදේශ සමුළුවලට සහභාගී වෙනකොට විදේශ රටවල රාජ්‍ය නායකයින් තම අසලටම පැමිණිලා තම හමුවෙලා සුහද සාකච්ඡාවල නිරත වෙන්න තරම් ඒ වන විට ශක්තිමත් විදේශ සම්බන්ධතාවක් ඇති කරගන්න තමන්ගේ දුරකාලයේදී තමන් සමත් වුණා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මේ පිළිබඳව තමන් කනග ආටුව පළ කරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙලා තිබුණා. රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා. පහුගිය මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීමේදී සිදුවුණු අවිධිමත් ක්‍රියා නිසා තමන්ට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න නොහැකි වුණු බව, ඒ හින්දා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් ලබාගත්තු මනාප ඡන්ද ආයිත් ගණන් කරලා අලුතින් ප්‍රතිඵල නිකුත් කරන නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු සලකා බලන්න සැප්තැම්බර් මාසේ 30 වෙනිදා කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරා. පෙත්සමේ වග උත්තරකරුවන් විදිහට මැතිවරණ කොමිසම සහ ඒ සභාපතිවරයා, කළුතර දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීවරයා, මැතිවරණයෙන් තේරීපත් වුණු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරලා තිබුණා. මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තේරීපත් වුණු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහ තමන් අතර ඡන්ද 119ක පමණ ඡන්ද පරතරයක් තියෙන්නේ. ඒ හින්දා මේ අවිධිමත් ක්‍රියා නිසායි මේ තත්ත්වය උද්ගත වෙලා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්න නොහැකි වුණේ කියලා ඔහු සනහත් කරලා තියෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පෙත්සමට අදාළ කරුණු සලකා බලන්න සැප්තැම්බර් 30 වෙනිදා කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාව සොයාගන්න පොලිසිය මහජන සහයෝගය අපේක්ෂා කරනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරා. ඔහු පිළිබඳව යම් තොරතුරක් තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න කියලායි පොලිසිය කියන්නේ. ඒ අනුව මේ හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න මේ වන විට කණ්ඩායම් කිහිපයක් යොදවලා පරීක්ෂණ සිදු කරනවා. නීතියට අවනත නොවි ඔහු සැඟව සිටිනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කරා. අධිකරණ නියෝගයට අවනත නොවි පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්න ක්‍රමවේදය යටතේම දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය නොදක්වනවා කියලත් ඔහු සඳහන් කරා. ඒ වගේම ඔහුට සැඟවී සිටීමට යම් කෙනෙක් උදව් කරනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව කටයුතු කරනවා කියලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට දරණු සහය පිළිබඳව කතා කළා. ඔහුව අත්අඩංගුවට ගන්න මහජන සහයෝගය අපේක්ෂා කරනවා කියලයි සඳහන් වුණේ. මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන ඔහු සහ තවත් සැකකරුවන් 3 දෙනෙක් මේ මාසේ 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණා. විශේෂයෙන්ම ව්‍යාජ ලේඛන සකස් කරලා කිරිබත්ගොඩ රජ ඉඩමක් පෞද්ගලිකාංශයට විකිණීම නිසා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාව පෙරේදරය අත්අඩංගුවට අරගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය හමුවේ මේ ආකාරයෙන් කරුණු දැක්වුවා.
ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන දිමාෂණයක්, මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන දිමාෂණයක්, ඉන් අනතුරුව නීතිපතිතුමාගේත් උපදෙස් ලබාගෙන ඊයේ දිනේදී මොවින් සිල්වා නැමැති සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා. ඒ වගේම මේ සම්බන්ධ විමර්ශන දිගටම සිදු කරනවා. විශේෂයෙන් මෙම විමර්ශනයේ පදනම් වෙලා තිබෙන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කර ඒ සම්බන්ධයෙන් එම ඉඩම යම්කිසි ආකාරයකින් බැහැර කිරීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මකයි.
යලි තෙලබෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නව මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.